කරු එරන් වික්‍රමරත් මහත්මයා.
කථානායක තුමනි, අද භාණ්ඩාගාර බැඳුම් කර ගැනත් ඒ වගේම කථානායකතුමනි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ සභාගත කළ වාර්තා පිළිබඳවත් වාද විවාද කිරීමට මමත් මගේ කරුණු එකතු කරන්න කැමතියි. කථානායකතුමනි, මුලින්ම කියන්න ඕනේ අද වාද විවාදයටත් වැඩිය වැදගත් වන්නේ වැරදි කරපු අයට දඬුවම් දෙන එකයි. අධිකරණ ක්‍රියාමාර්ග ශීඝ්‍ර කරලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න එක තමයි රටේ පුරවැසිය ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මේ සමහර කරුණු අපි සෑහෙන කලකට මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා තිබෙනවා. අපි පසුගිය මැතිවරණය කරන අවස්ථාවේදී අපි පොරොන්දු වුණා කෝප් සභාවටත් අපි විපක්ෂයේ පුද්ගලයෙක්ව කෝප් සභාවේ සභාපති කරනවා කියලා. අගමැතිතුමා ඒ දුන්න පොරොන්දුව අපි පාර්ලිමේන්තුව පිහිටුවට පාර්ලිමේන්තුව පිහිටුවට පස්සේ ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා. කරලා කෝප් සභාවේ වාර්තාව විශේෂයෙන්ම මේ බැඳුම් කර පිළිබඳ වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ ජනවාරි මාසයේ පළවෙනිදා 2016 ජනවාරි මාසයේ පළවෙනිදා අගමැතිතුමාගේ මඟ පෙන්වීම අනුව සභානායකතුමාගේ ලේකම් ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ඇරියා. කථානායකතුමනි, ඔබතුමාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ මහලේකම්ගේ කාර්යාලයෙන් ඒ වාර්තාව යැව්වේ ජනවාරි මාසේ 26 වෙනිදා. මම මේක සභාගත කරන්න කැමතියි. මට මෙතන තියෙනවා ලියුමනක් නීතිපති නිල මැදුරෙන් නීතිපතිතුමා ජයන්ත ජයසූරියගෙන්, එකත් මට සභාගත කරන්න පුළුවන්. ඉතින් මේකට අපි වහාම ක්‍රියා කළා. අපි කිව්වේ මේකට ඉක්මනට ක්‍රියා කරන්න කෝප් සභාවේ මේ වාර්තාව පිළිබඳව. නමුත් ඇත්තටම ක්‍රියා වුණේ නැහැ. ඒක තමයි තිබුණ ගැටලුව. එතකොට ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කළා. ජනාධිපති කොමිසම පත් කළා 2017 ජනවාරි මාසේ. ඒ වාර්තාව ජනවාරි 3 වෙනිදා 2018 තමයි ඒ වාර්තාව අපිට ලැබුණේ. ඒ කොමිසන් සභාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු දෙන්නෙක් ඉන්නවා, හිටපු විගණකාධිපතිවරයෙකුත් සිටිනවා. එනිසා අපි හිතනවා ඒ වාර්තාව තුළ දැඩි විශ්වාසයක් තියෙනවා කියලා පත් කරලා තියෙන ඒ කොමිසන් සභිකයන් දිහා අපි බලපුවාම. එතකොට ඒ වාර්තාව අපි එළියට දැම්මා. ඒ වාර්තාව සාකච්ඡා වෙලා තියෙනවා. කථානායකතුමනි, හොරු හැම තැනම ඉන්නවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ වංචාව කියන එක අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තියෙනවා. ඉතින් හොරු කියන අය හැම තැනම ඉන්නවා. පක්ෂවලත් ඉන්නවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ අය දන්නවා. කලින් කලට සිදුවෙන්නේ ඒව එලි දැක් වෙනවා. නමුත් කථානායකතුමනි, දැන් තියෙන වෙනස මේකයි. පසුගිය කාලයේ විතරක් වගේ නෙමෙයි, දැන් ජනාධිපති කොමිසමක් පත් කරපුවාමත් ඒ කොමිසමේ වාර්තාවල් අපි සභාගත කරනවා විතරක් නෙමෙයි, ඒක අපි මුළු රටටම එලි දක්වනවා. මේ රටේ පුරවැසියන්ට අයිතිය තියෙනවා බලන්න ඇත්තටම ඒ කොමිසන් සභාවල් වල වාර්තාවලින් මොනවද ඇත්තටම කියලා තියෙන්නේ කියලා. කථානායකතුමනි, වෙනස ඇවිල්ලා මේකයි. වෙනස ඇවිල්ලා පසුගිය කලක මේ වාර්තාව ඉදිරිපත් වුණාම චෝදනාවක් තියෙනකොට කිසිවක් සිදු වුණේ නැහැ. කථානායකතුමනි, ඒ වාර්තාවල් වල විස්තරවත් ලබා ගන්නට බැහැ. මම කැමැති ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. පසුගිය වසර 10ේදී ජනාධිපති කොමිසන් සභාවල් තිබුණා. පසුගිය වසර 10ේදී 2010 ඉඳලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඒ වාර්තාවල් සියල්ලක්ම සභාගත කරලා ඒ වාර්තාවල් සියල්ලක්ම මහජනයාට දෙන්න කියලා. මම මේක ගැන හොයලා බලනකොට මට ආරංචි වුණා ජනාධිපති නිල කාර්යාලයවත් මේ සමහර වාර්තාවල් නැහැ කියලා. මං කියන්නේ ඒක ගැනත් හොයලා බලන්න ඕනේ. හොයලා බලලා ඒ වාර්තාවල් සියල්ලක්ම මේ රටේ පුරවැසියට දැන ගැනීමට ඒව සභාගත කරන්න ඕනේ කියන එක. මේව වහන්න බෑ. මේකයි ඇත්තටම වෙලා තියෙන වෙනස. කතානායකතුමනි, මේ භාණ්ඩාගාර බැඳුම් කරේ ගැන පොලිසියේ අපරාධ අංශය බී රිපෝට් එකක් දීලා දැන් ඒ සමහර පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට රැගෙන තිබෙනවා. මේක මන්ත්‍රීතුමා කතා කරනකොට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරන කිව්වා කිව්වා ප්‍රමාද කරලා මේකේ අට ගහන්න මේ වගේ වෑයමක් තියෙයි කියලා. ඒ පසුගිය කාලයේදී එතුමා කතා කරන්නේ මේ රටේ ඉතිහාසයෙන් කතා කරන්නේ. නමුත් අපිට ඊට වැඩිය බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වාර්තාවේම සඳහන් කරනවා මේක 2015 ඉඳලා විතරක් නෙමෙයි 2008 ඉඳලම මේ බැඳුම් කරේ පිළිබඳව තියෙන මේ දූෂිත වලල්ල ගැන සොයා බලන්න ඕනි කියලා. කතානායකතුමනි, මම දන්නේ නැහැ ඇයි 2008 තෝරගත්තේ කියන එක. මම යෝජනා කරනවා ජනාධිපතිතුමා කොමිසමක් පත් කරනවා නම් ඒක 1990ටම ගිහිල්ලා බලන්න කියලා. මොකද මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙලා තිනවා. මේවා ගැන චෝදනා දිගටම තිබිලා තිනවා. මේවා වලට සම්බන්ධයි මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ අයත් මේවට සම්බන්ධයි. ඒ නිසා මේවා ගැන හොයලා බලන්න අවශ්‍යයි. 1990ටම ගිහිල්ලා හොයලා බලන්න අවශ්‍යයි. කතානායකතුමනි, දැනට අපි දඬුවම් දෙන්නට ඕනේ. නමුත් මේ ක්‍රමවේදය ගැන කතා කරනකොට මම අහන්න කැමැති, පසුගිය පාර්ලිමේන්තු කාලයේදී අවුරුදු 10 තුලදී කිසිම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක්ව ඇත්තටම ප්‍රශ්න කළාද, සොයා බැලීමක් කළාද, ප්‍රශ්න කළාද, කවුරුවත් අත්අඩංගුවට ගත්තද, කාවවත් රිමාන්ඩ් කළාද, මේ කිසිවක් සිදු වුණේ නැහැ. කැබිනට් ඇමති වරුන් අපේ ආණ්ඩුවේ තිදෙනෙක් චෝදනා තිබූ පරිද්දෙන්ම අයින් වෙලා තියෙනවා. ඒක විමසුම් අවසන් වෙනකන් අයින් වෙලා තියෙනවා. අපිට මන්ත්‍රීතුමා කිව්වා වගේ, මට ඉස්සල කතා කර මන්ත්‍රීතුමා කිව්වා වගේ මේක අධිකරණයක් නෙමෙයි. අපිට කවුරුවත් වරදකරුවෙක් හැටියට පත් කරන්නට බෑ. ඒක අධිකරණයේ කාරණාවක්. නමුත් බලන්න අපි ඇති කරලා තියෙන වෙනසත් සංස්කෘතිමය වෙනස බලන්න. අපි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුත් පස්සට අඩියක් අරගෙන තියෙනවා. මේකයි තියෙන විශාල වෙනස. එදා කතානායකතුමනි අධිකරණයට ඉඩ දුන්නේ නැහැ. මේ රටේ ජනාධිපතිතුමා අධිකරණයට යනවා. ගිහිල්ලා අධිකරණයෙන් උපදෙසක් අහනවා. මට දෙන අවුරුදු 5-10ද කියලා. අධිකරණය ඒකමතිව කියනවා අවුරුදු 5යි කියලා. අපිට හිතන්න පුළුවන්ද, මොහොතකටවත් හිතන්න පුළුවන්ද, පසුගිය පාර්ලිමේන්තුව කාලයේදී හිටපු ජනාධිපතිතුමා ওই වගේ ප්‍රශ්නයක් ඇහුවා නම් කොයි වගේ තීරණයක්ද අපිට දෙන්න ඇත්තේ කියන එක අපිට හිතන්න පුළුවන්. එදා ඒ ජනාධිපති යකඩ සපත්තුවට අධිකරණය යට කරලා තිබුණේ. එදා අපිට අද වගේ මතකයි, ශිරාණි බණ්ඩාරනායක මැතිණිය එතුමිය පාර්ලිමේන්තුවට එනවා. එතුමිය පාර්ලිමේන්තුවේ ඒ කාමරයකට ගිහිල්ලා ඊට පස්සේ මන්ත්‍රීවරු ප්‍රශ්න කරනවා එතුමියව. අර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වගේ එතුමිය පාශ්චාත් උපාධි තියෙන ආචාර්යවරියක්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කතිකාචාර්යවරයක්. ඊට පස්සේ තමයි විනිසුරු මණ්ඩලයට ආවේ. ඊට පස්සේ තමයි මේ රටේ අග්‍ර විනිසුරුකරු වුණේ. ඉතින් එතුම ඇහුවේ අපි මේ ප්‍රශ්න කරන අපිටවත් දැනුම තිබුණද කියලා ප්‍රශ්න කිරීම ගැන. ඒ විතරක් නෙමෙයි, එතුමියට නිନ୍ଦා අපහාස කරලා එතුමියව නිරපල දැම්මා. පාර්ලිමේන්තුව අධිකරණයක් හැටියට සලකලා එතුමියව නිරපල දැම්මා. එදා ඒ යකඩ සපත්තුවට තමයි අපිව අධිකරණයේ යටපත් කළේ. ඒ විතරක් නෙමෙයි, එදා මොනවද කළේ, පාර්ලිමේන්තුවත් ඒ යකඩ සපත්තුවට යට කරන්න වෑයම් කළා. කතානායකතුමනි, ඔබතුමාටත් මතක ඇති, පාර්ලිමේන්තුවට එනකොට මෙහෙම අපිට පොත් රාශියක්ම තිබුණා. එදා අපි බැලුවා මොනවද කියලා. පාර්ලිමේන්තුවට තියෙනවා රටේ විවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා, ජනාධිපතිතුමාගේ දුරකාල දෙක අහෝසි කරන්න ඕනේ කියලා. අපි ඉල්ලුවා කල් ඒක වාද විවාද කරන්න, මේක විවස්ථාව වෙනස් කිරීමක්, වාද විවාද කරන්න කල් ඉල්ලුවා. ඒකට අපිට වෙලාව දුන්නේ නැහැ. කතානායකතුමනි, අපිට කිව්වා තව පැය 6කින් ඡන්දය දෙනවා නම් දෙන්න, නොදෙනවා නම් නොදෙන්න කියලා කිව්වා. අද අපි සාකච්ඡා කරන්නේ විවස්ථාව වෙනස් කිරීමක් ගැන. වසර දෙකකට පාර්ලිමේන්තුවේ කොමිටුපත් කරලා ඒ සාකච්ඡාව වසර දෙකකට යනවා. ඒ සාකච්ඡාව යනකොට අපිට කියනවා මෙන්න බලන්න රට විකුණන්න හදනවා රට බෙදන්න හදනවා නොයෙකුත් දේවල් කරන්න හදනවා කියලා මේ දේශප්‍රේමීත්වයක් මවාගෙන කරන්න හදන දෙයක් අපි එක කරන්නේ සත්භාවයෙන් විවස්ථාව මාරු කරනවා නම් රට තුල සාකච්ඡාවක් තියෙන්න ඕනේ එපමණක් නොවේ කවදාවත් සිදු නොවන දෙයක් තිබෙනවා ඒක පාර්ලිමේන්තු අනුමත කළත් ඒක ජනතාවට අපි දෙන්නට ඕනේ ජනමත විචාරණයක් තිබිය යුතුයි කියන ස්ථාවරය තමයි මුල ඉඳලම අපිල සිටින්නේ අපි මේක හංගලා කරන ක්‍රියාවලියක් නෙමෙයි මේ රට ඒ සුබසිද්ධිය සඳහා කරන ක්‍රියාවලියක් මිස එහෙම එකක් නෙමෙයි නමුත් එදා අපිට අවස්ථාව දුන්නේ නැහැ ඒ දුන්නේ නැහැ අවස්ථාව එදා අපිට කිව්වා විවස්ථාව පෑ 6කින් මාරු කරන්න ඕනේ කියලා කතානායක තුමනි මේවා මේ රටේ ඉතිහාසයේ තියෙන කළු පැල්ලම් මේවා මේ වගේ දේවල් කවදාවත් සිදු වෙන්න ඉඩ දෙන්නට බෑ එවැනි පාලනයක් තමයි එදා තිබුණේ කතානායක තුමනි අද හැම එකම විවෘතව තියෙනවා සමහර අයට සැකයක් තියෙනවා ඇත්තටම සාධාරණයක් වෙයිද නැද්ද කියලා නමුත් අපි සාධාරණයක් කිරීමට තමයි අපි කටයුතු කරගෙන යන්නේ ඒ වගේම කතානායක තුමනි අපිට දීලා තියෙනවා මෙතන දීලා තියෙනවා බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණයේ අවසන් වාර්තාව දීලා තිනවා කතානායකතුමනි මේ කොමිෂන් සභාවේ කවුද මේ කොමිෂන් සභාවේ සමාජිකයන් මේ කොමිෂන් සභාවේ සමාජිකයන් වේවගේ ප්‍රියසත් ජෙරා දෙප් මේකේ සමාජිකයෙක් ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් අද මේ රටේ අග්‍ර විනිසුරුකරු එතුමයි අද එතුමට විරුද්ධව කවුරුත් වචනයක්වත් කියලා නැහැ ඒ කියන්නේ සුපිරිසිදු පුද්ගලයන් මේ කොමිෂන් සභාවේ ඉන්නවා අනිල් ගුණරත්න ඒ ශේෂ්ඨාධිකරණයේ විනිසුරු කෙනෙක් ඒ වගේම කුලතුංග මුදියන්සේලක ගිහාන් කුලතුංග ඉන්නවා උසස් අධිකරණයේ විනිසුරු කෙනෙක් ඊට අමතරව සරා චන්ද්‍රසිරි මායාදුන්න ඉන්නවා විශ්‍රාමලත් විගණකාධිපතිවරයෙක් ඉන්නවා හැමෝගෙම ප්‍රසාදයට ලක්වෙච්ච පුද්ගලයෝ මේ අය. ඒ වගේම ඉන්නවා අයතුරේ ඥානතාසන් කියලා විශ්‍රාමලත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වලියත් ඉන්නවා. මේ පුද්ගලයන් ඇවිල්ලා මේ රටේ හැමෝම දන්න හැමෝම පිළිගන්න පුද්ගලයන් මේ අය. මේ අය තමයි ජනාධිපතිතුමා පත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වාර්තාවේ තියෙන කරුණු බොහෝමයි. අගමැතිතුමා කතා කරනකොට කිව්වා වගේ මන්ත්‍රීවරු 34 දෙනෙක් සඳහන් වෙලා තිනවා මේ වාර්තාව තුළ අගමැතිතුමා සඳහන් කළා වගේ. නමුත් අපි සඳහන් කළ යුතු කරුණු කීපයක් තිබෙනවා කතානායකතුමනි. අපි සඳහන් කළා විශේෂයෙන්ම මැතිවරණවලට එනකොට රාජ්‍ය සම්පත් භාවිතය ගැන මේක විශාල ලෙස සිදු වුණා. මේ රාජ්‍ය සම්පත් භාවිතය මේක අපි නතර කරන්නට ඕනේ. මේකට දඬුවම් දෙන්නට ඕනේ. මේ කොමිෂන් සභාවේම සඳහන් කරනවා අපේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ප්‍රචාරක දැන්වීම මීඩියා ෆැක්ටරි ආයතනයේ මගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත යොමු කර නොමිලේ විකාශනය කිරීම තුළින් කිව්වොත් කෝටි වලින් කෝටි 10ක් නැත්නම් රුපියල් මිලියන 101ක් අවභාවිතය වෙලා තියෙනවා කියලා කියනවා ඊට පස්සේ ඒ 2015 ජනාධිපති වර්ණයේදී එතුමයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමයි ජනාධිපතිවරයාට ඉල්ලනකොට අසමාන ලෙස සැලකීමට බඳුන් වන වැඩිපුර මුදලක් ස්වාධීන රූපවාහිනී පාලන අධිකාරියමයි ලබා ගැනීමට කටයුතු කිරීම හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සිදු වී ඇති රුපියල් කෝටි 11ක් කෝටි 11ක් වෙනවා රුපියල් මිලියන වලින් කිව්වොත් 112ක් වෙනවා මූල්‍යමය පාඩුවක් වෙලා තිනවා කියලා කතානායකතුමනි මේකෙම සඳහන් කරලා තිනවයි විනිසිරවරුත් ඒ හිටපු විගණකාධිපතිතුමා සඳහන් කරලා තිනවා මේ වලට දාන්න ඕනේ අපරාධ නඩු කියලා මේකේ සඳහන් කරලා තිනවා කතානායකතුමනි ඉන්පසුව කතානායකතුමනි අපිට තිබෙනවා මේකේ තව එකක් තිනවා මේ ශ්‍රී ලංකන් යාලයින්ස් එකේ ශ්‍රී ලංකන් කේටරින් සර්විස් ගැන බලය හා අධිකාරිය අයුතු ලෙස පාවිච්චි කිරීම කියලා සඳහන් කරලා තිනවා මේකේ සඳහන් කරනවා කතානායකතුමනි හිටපු සභාපතිතුමාත් නෑ දැ කෙනෙක් කතානායකතුමනි කතානායකතුමනි මේ රට ඉදිරියට ගන්න නම් අපි මේ පෞල් සම්ප්‍රදායෙන් අයින් වෙන්න ඕනේ මේ රටේ හුඟක් උගතුන් ඉන්නවා වෘත්තීය වේදීන් සිරිනවා අපි මේ අයට තැනක් දෙන්න ඕනේ මේ අයට තැනක් දෙන්න ඕනේ මේ අය ඉදිරියට ගේන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඒ වගේම පළාත් පාලන ආයතනවලත් නගර සභාවල හැම තැනම මේ ඉදිරියට ගෙන අවස්ථාවක් දෙන්න ඕනේ. මේ පෞල්වාදයෙන් අයින් වෙන්නට ඕනේ. අපි හුඟක් වෙලාවට ඥාති සංග්‍රහය නිසා වැදගත් තැන්වලට මේ අයව පත් කරනවා. ඒකෙන් රටට වෙන පාඩුව කියලා ඉවර කරන්නට බෑ. සුදුසු අයත් නෙමෙයි. පෞලේ අයෙක් වුණත් සුදුසු අය පත් කරනවා නම් කමක් නැහැ. ඒක ක්‍රමවේදකින් කරන්නවත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් පෞලේ පත් කරන එක කොහොමත් අසුබයි. නමුත් සුදුසු කෙනෙක් පත් කළත් ක්‍රමවේදයෙන් පත් කරන්න ඕනේ. එතකොට කිසිම සුදුසුකමක් නැති අය පත් කරනකොට හිතලා බලන්න පුළුවන් රටට වෙන අවාසිය. මෙතන ඒ අය වරප්‍රසාද ගත්ත විතරක් නෙමෙයි. මේ කොමිෂන් වාර්තාවේ පිටු සිය ගණන් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම කියන්නට බෑ. නමුත් ඒ වරප්‍රසාද පාවිච්චි කළ පුද්ගලිකව පාවිච්චි කළ විතරක් නෙමෙයි. මෙතන සඳහන් කරනවා කථානායකතුමනි, 2014 ජනවාරි මාසේ 12 වෙනිදා මලේසියාවේ කොලොම්පෝර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත තිබුණ UL 3.19 ගුවන් යානය එතනින් මෙහාට එන්නේ නැතුව නැවතත් ඒ ගුවන් යානය සිංගප්පූරුවට ඇරියා කියලා. ඇයි මේක ඇරියේ? ඒ අයට පුද්ගලික ගමනක් තියෙන නිසා. ඒ පුද්ගලික ගමන සම්පූර්ණ කරන්න රජයේ ශ්‍රී ලංකා ගුවන් ආයතනයේ ගුවන් යානය මේම හැරෙව්වා කියලා සඳහන් කරනවා. කථානායකතුමනි, මම මේ කතාවක් දෙකක් විතරක් උපුටා ගත්තේ ඊට වැඩිය විශාල ප්‍රශ්නය ගැන කතා කරන්න. පුද්ගලික වරප්‍රසාද ගන්න පුළුවන්. වාහන අවිභාවිතය වගේ දේවල් හැමතිස්සෙම සිදු වෙනවා. කථානායකතුමනි, ඒව සිදු වෙනවා. ඒව හරිගස්සන්න පුළුවන්. නමුත් හිතලා බලන්න අපේ රටේ තියෙන ගුවන් යානාව, ගුවන් සේවාව තමුන්ගේ පුද්ගලික ගමනකට හරව ගන්නවා කියන්නේ සභාපතිතුමෙක්. එතකොට ඔබට හිතලා බලන්න පුළුවන් කථානායකතුමනි, මේ රටට කොච්චර වැරදි වෙලා තියෙනවද. ඒ විතරක් නෙමෙයි කථානායකතුමනි, මේවා මිල වලින් ගණනය කරන්න බෑ කථානායකතුමනි. ඒ ගුවන් යානයට ගිය ගමනේ මිලෙන් ගණනය කරන්නට බෑ. ඇයි කථානායකතුමනි, මේවා වලින් වෙන්නේ කථානායකතුමනි අලාභය විතරක් නෙමෙයි, ගුවන් සමාගමේ කීර්ති නාමයට සිදුවන හානිය ගැන හිතන්න ඕනේ. එහෙම එකක් වුණාම ඊට පස්සේ ওই ගුවන් යානේ ටිකට් පතක් ලැබලා කවුරු හරි යනවාද ඊට පස්සේ ওই ගුවන් යානේ? යන්නේ නැහැ. මොකද ටිකට් පත ගත්තේ කොල්ලම්පුරේ ඉඳලා කොළඹෙන්න වෙන ගමනක් යනවනම් ගුවන් යානේ ටිකට් පත ගන්නවද? මේකේ ඒ කීර්ති නාමයට වෙන හානිය කථානායකතුමනි ගණනය කරන්නට බෑ. එච්චර විශාල පාඩුවක් සිදු වෙලා තිබෙනවා කථානායකතුමනි. ඒක නිසා මේකටත් කියලා තියෙනවා, මේ වලට කෙලීම කියලා තියෙනවා. මෙතන වගකීම පුද්ගලයන්ට විරුද්ධව අපරාධ නඩු පැවිරීම සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාව විසින් ගනු ලබන නිර්දේශ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් අපි හොයලා බලන්න ඕනේ. ඒ වගේම විශාල ප්‍රමාණයක් තියෙනවා කථානායකතුමනි, අවභාවිතය ගැන විශාල ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය මුදල්, සම්පත්, වරප්‍රසාද අයුතු ලෙස අවභාවිත කිරීම. කදාමනේ ඒකෙත් මම එකක් උපුටා ගත්තා, ඒක කියවන්නට යනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ, හරිද, මේ 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 ගුවන් සේවාවලේ හෙලිකොප්ටර් ආදියත් පාවිච්චි කරලා තිනවා, විශාල ලෙස පාවිච්චි කරලා තිනවා. නමුත් කථානායකතුමනි, මේ මම උපුටා ගන්න එක මේ කොටස මම සඳහන් කරන්නට ඕනේ. අන්තිමට කියලා තිනවා මේව පාවිච්චි කළාට පස්සේ මේ වලට ගෙවන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ලුතිනන් යෝෂිත රාජපක්ෂ විසින් ලබාගෙන ඇති ගුවන් ගමන් වලට අදාළ මුදල යුද හමුදාවට අයිනුයුක්ත සෙබල අංක S5538062 WJR ඥානසිරි වන කෝපරල් නිලයෙන් යුත් නිලධාරියෙක් ₹260,000 අධික මුදලක් ජනාධිපති කාර්යාලය නමින් ගෙවීමක් සිදු කර ඇති බව. දැන් කථානායකතුමනි, මම මොහොතකටවත් විශ්වාස කරන්නේ නැහැ කොමිෂන් සභාවේ මන්ත්‍රී කෙනෙක්ගේ හරි ඇමති කෙනෙක්ගේ නම තියෙනවා කියලා ඒ පුද්ගලයා වර්ධකාරයෙක් කියලා. මේක අධිකරණ මාර්ගයක් නෙමෙයි. මම මේක විශ්වාස කරන්නේත් නැහැ. මම මේක ප්‍රසිද්ධේම සඳහන් කරන්න ඕනේ. මොකද ඔය 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 ගුවන් යානාවේ ඉඳගෙන හිටියානම් එතු දන්නේ නැහැනේ, එතුම දන්නේ නැහැනේ මේ වෙන කවුරු හරි තීරණයක් අරගෙන මේ වැරදි දෙයක් කරනවා කියලා. ඉතින් ඒ වගේ සිදුවීමක්. එතකොට ඇමති කෙනෙක් ඉන්නවා, ඇමති යට සමහරට වැඩ කරන සභාපතිවරු ඇති, ඒ අය තීරණ ගන්නවා වැරදි තීරණ. ඇමතිවරයා ඒක හැම එකම දන්නේ නැහැ. අපි මේවා සාධාරණ ලෙස බලන්න ඕනේ. නමුත් මම මෙතන මතු කරන ප්‍රශ්නය කථානායකතුමනි වෙන ප්‍රශ්නයක්. මෙතන කියනවා ගෙවන්න කියලා කිව්වහම මේ කෝපරල්වරයා ඇවිල්ලා ₹160,000 අධික මුදලක් ජනාධිපති කාර්යාල නමින් ගෙවීමක් සිදු කර ඇති බව. මේක මම කියන දෙයක් නෙමෙයි. මම කියන්නේ මේ වාර්තාවේ තිබෙන දේවල්. එතකොට මේකෙන් අහන්නේ පරීක්ෂණයක් තියන්න කියලා පරීක්ෂණයක් තියලා කි නිලධාරියාට මෙම මුදල් කෙසේ ලැබුණේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බවද මේව කොමිෂන් සභාවේ මතය කියලා කියන්නේ. ඒ කියන්නේ කතානායක තුමනි විශාල මුදල් ප්‍රමාණයක් මෙහෙම ගෙවන්න පුළුවන් නම් කොහොමද මේ මුදල් ප්‍රමාණය ඇත්තටම ගෙව්වේ කියන එක තමයි කතානායක තුමනි මේ අහන්නේ. කතානායක තුමනි කෝපරල් වලට ලක්ෂයක මුදලක් හම්බුණත් මාසයකට අවුරුද්දකට ලැබෙන්නේ ඒතර ලක්ෂ 12යි. එතකොට අවුරුදු 30ක් වැඩ කළාත් මිලියන 30ක් 40ක් තමයි ලැබෙන්නේ කතානායක තුමනි. ඉතින් මේවට පිළිතුරු තියෙන්න ඕනේ. මේ පිළිතුරු ගැන අපි හොයලා බලන්න ඕනේ කොහොමද මේවා වෙලා තියෙන්නේ කියලා. එතකොට තව හුඟක් දේවල් තියෙනවා කතානායක තුමනි. ඉඩම් පිළිබඳව හුඟක් තියෙනවා. රජයේ ඉඩම් මේ රටේ වටිනාම සම්පත. මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ගෙන් 80%කට ඉඩමකයි තිය නැහැ මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ට. එතකොට රජයේ ඉඩම් අවභාවිතය. අපි හුඟක් වෙලාවට කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවටත් අපේ නමින් සමහර විට නැත්නම් අපි යෝජනා කරන පදණං රාශියක්ම මේ පාර්ලිමේන්තුවට එනවා. අද ඊයෙන එකක් නෙමෙයි මේක වසර ගණනාවකටම සිදු වෙන දෙයක් කතානායකතුමනි. ඒකේ වරදක් නැහැ කතානායකතුමනි. නමුත් මේ සමහර පදණං රජයේ ඉඩම් අරගෙන තියෙනවා. මේක සඳහන් කරලා තිනවා මේ වார்த்தාව තුල රජයේ ඉඩම් අරගෙන තිනවා. රජයේ ඉඩම් අරගෙන ඒව පදනම් වලට හරවගෙන තිනවා. ඒවම ඔක්කොම සඳහන් කරන්න යට යන්නේ නැහැ. ඒ වගේම සමහර ඉඩම් අවතක්සේරු කරලා ඒක අඩු මිලක් පෙන්නලා ඒකත් රජයට අවශ්‍යයක් වෙනවා කතානායකතුමනි. ඒ වගේ කතානායකතුමනි විශාල හොරබොරු වංචාවල් මේකට ඇතුළු වෙලා තිනවා කතානායකතුමනි. මේ අපි අද කතා කරන්නේ දූෂණය ගැන. ඒතර දූෂණය ගැන කතා කරනකොට මූල්‍ය දූෂණය ගැන කතා කරනවා. අර මම දැක්ක පත්‍රයක තියෙනවා කියලා මේ අත්අඩංගුවට ගත්ත එක රඟපෑමක් කියලා තියෙනවා. කතානායකතුමනි එහෙම අවිශ්වාසය තියෙන්න පුළුවන් ඉතිහාසය නිසා. නමුත් මේව රඟපෑම් නෙමෙයි. මේක සිදුවෙගෙන යන අත්අඩංගුවට ගත්ත එක. තව එකෙක් සඳහන් කරලා තියෙනවා අර උදයංග වීරතුංගව ඩුබායි වල ගන්නකොට ඒකත් රඟපෑමක් කියලා සඳහන් කරලා තියෙනවා. මේක විහිළුවක් කතානායක තුමනි. අපේ රජයට බලයක් තීරවණං ඩුබායි වගේ ජාත්‍යන්තර ලෝකේ විශාලම ජාත්‍යන්තර ගුවන් තොටුපළක කෙනෙක්ගේ ගමන නතර කරන්න. එහෙම නෙමෙයි කතානායක තුමනි. මේක ඉන්ටර්පෝල් සමාගම හරහා ජාත්‍යන්තර පොලිසිය ඉන්ටර්පෝල් සමාගම හරහා ගුවන් යානයකට නගින්න යනකොට නතර කළ ප්‍රශ්න කළ තියෙන ඒ ඇයිට තියෙන වார்த்தාවල් අනුයි කතානායක තුමනි. කතානායක තුමනි මූල්‍ය දූෂණය තියෙනවා. නමුත් මූල්‍ය දූෂණයට වැඩිය බරපතල කතානායක තුමනි මිනිමැරුම් තමයි ඊට වැඩිය බරපතල කතානායක තුමනි. පසුගිය වසර 10 තුලදී මිනිමැරුම් සිදු වුණා, ඝාතන සිදු වුණා, අතුරුදහන් සිදු වුණා. මට අද වගේ ආයෙත් මතක් වෙනවා ලසන්ත වික්‍රමතුංගයන් එදා ඒ මිග් අහස් යන්ත්‍රවල දූෂණය පිළිබඳව ඩොලර් මිලියන 6ක් පුද්ගලික සමාගමකට ගියා කියලා එතුමා ඒ කාර්ය එතුමා සඳහන් කරපු නිසා නඩුවක් ගිහිල්ලා දැම්මා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා නඩුවක් ගිහිල්ලා දැම්ම කතානායක තුමනි. දසන්ත වික්‍රමතුංගයන් මොනවද කළේ? එතුමා කිව්වා හරි අපි මේ නඩුව මම ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා මේ විස්තර ඔක්කොම අධිකරණයට දෙන්නම් අධිකරණයෙන් හොයා බලන්න කියලා සඳහන් කළා. නමුත් කතානායක තුමනි ඒ දවස දකින්නට ලසන්ත වික්‍රමතුංගයන්ට අවස්ථාවක් තිබුණේ නැහැ. ඊට ප්‍රථමයෙන් දවස් දෙක තුනකට ප්‍රථමයෙන් අමුවේ රත්මලානේ ලසන්ත වික්‍රමතුංගයන්ව ඝාතනය කළා කතානායක තුමනි. මේවා විහිළු වෙන දේවල් නෙමෙයි. මේවා මිනිසුන්ගේ ජීවිත පිළිබඳව ප්‍රශ්න, සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න මේවා. මෙතන ඇවිල්ලා මැති ඇමතිවරු මේවා අහගෙන ඉන්න මැති ඇමතිවරු මේ මම කියන්නේ හරි අපි පිළිගන්න කැමති ඉතිහාසය කියලා. නමුත් අපි අලුත් පිටුවක් අපි
බඳ පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යවරයා මේ සභාවේ මීට පෙර පවසා තිබෙනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සරත් පොන්සේකාගේ හමුදා කණ්ඩායමේ වැඩ
මට කවස් දෙන්න ඔබතුමා ඉතින් මම කතාවර සර දෙන්න ඔබතුමා තාවර නියෝගේ 78 යන්නේ කතා කරන්නේ වෙන මොකක්ද හරි දෙමින් ගෝයි
කතානායකතුමනි කතානායකතුමනි බංකිව්ව වගේ ඉතිහාසය අවාසනාවට මතක් කරන්න සිදුවෙලා තියෙනවා මේ වාද විවාදය ඉල්ලපු නිසා. ඉතින් කතානායකතුමනි අපි අලුත් පිටුවක් හරවන්න අවශ්‍යයි. මේක අපේ ඉතිහාසය පමනක් කළ යුතුයි. අපේ රජය වෙනසක් කරලා තියෙනවා කවුරු මොනවා කිව්වත්. දූෂණය පිළිබඳව අපිට යෝජනා තිබුණත් අපි සර්ව සම්පූර්ණ රජයක් නෙමෙයි කියන එකත් පිළිගන්නවා. නමුත් මිනිමැරුම් වලට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ අපේ රජයට. මිනිමැරුම් වලට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. කතානායකතුමනි මේ මිනිමැරුම් ගැනත් හොයාගෙන යනවා. මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වේගෙන ගියොත් තමයි පළවෙනි වතාවට මේ රටේ මන්ත්‍රීවරු කැබිනට් මන්ත්‍රීවරු හිරගෙවල් වලට යන්න පුළුවන්. උසස් නිලධාරීන් හිරගෙවල් වලට යන්න පුළුවන්. සමහර අයට මරණ දඬුවම් ලැබෙයි මේ ක්‍රමවේද ඉදිරියට ගියොත්. මම අද ආඩම්බරෙන් කියනවා අද මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අහපු ප්‍රශ්නයට වුණත් ඒ අයට ඒකමතිකව තීරණයක් දෙන්න පුළුවන්. මේක අපි විපක්ෂයේ හිටියත් අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් මන්ත්‍රීවරුනි මේක අපි ඇත්තටම සතුටු වෙන්න පුළුවන් හේතුවක්. වෙනසක් වේගෙන යනවා මේ රටේ. ඒ වෙනස කතානායකතුමනි අපි ආරක්ෂා කරන්න ඕනේ කතානායකතුමනි. ඒ නිසා කතානායකතුමනි මේ කරුණු කියන්න සිදු වුණේ මේ අවස්ථාවේදී මූල්‍ය මේ මූල්‍ය වංචාවල් ගැන කතා කරන නිසායි කතානායකතුමනි මේ කතාවක් හදනවත කතා කරනකොට කිව්වා මේ ආර්ථිකයේ ලොකු ගැටුමක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. කතානායකතුමනි පළවෙනි වතාවට අවුරුදු 50කට පස්සේ ධනාත්මක අතිරිත්තයක් තියෙනවා. ප්‍රාථමික ඉතිරියක් තියෙනවා අපේ අයවැය තුල. ප්‍රාථමික ඉතිරිත්තයක් තියෙනවා කියලා සඳහන් කරන්නට ඕනේ කතානායකතුමනි. මේ කවදාවත් තිබිලා නැහැ. පළවෙනි වතාවට මේ විශාල අතිරික්තයෙන් පෙනෙන්නේ බැලන්ස් ෂීට් එක ශක්තිමත් කියන එකයි මේකෙන් පෙනෙන්නේ කතානායකතුමනි. පසුගිය වසර 15 තුලදී මේ රටේ අපනායනය
ඔඩර් ප්ලීස් I wish to announce that this house cordially welcomes the Russian delegation led by Mr. A.M. Chenetsky, member of the Russian Bridge Committee, now present at the Speaker's Gallery. We welcome all of you. Go ahead, please.
කතානායකතුමනි පසු අවුරුදු 15කට ප්‍රථමයෙන් මේ තිබුණ අපනායනය දළදේශීය නිෂ්පාදනය 134යි. අපි රජය බාර ගන්නකොට 112ට 13ට කතානායකතුමනි බෑලා තිබුණේ. කතානායකතුමනි 2015යි 16යි මේ ලබාගත් බොහොම අසතුටු දායක ආර්ථිකය ක්‍රමයෙන් තමයි හරව ගන්න උනේ. කලමනාකාරීත්වයේ ක්‍රමයෙන් තමයි එදා මුදල් නැමැතිතුමාට කරන්න සිදු වුණේ. ඉඩකඩක් තිබුණේ නැහැ. විශාල ණය කන්දරාවක් තියෙන නිසා කතානායකතුමනි. නමුත් 2017 දී හැරවුම් ලක්ෂණ තියෙනවා. අපනායනයේ 10%කින් වැඩි වෙලා තියෙනවා. එපමණක් නෙමෙයි යුරෝපයේ මත්ස තහනම අයින් කිරීමෙන් මත්ස අපනායනයේ පමණක් 138යි දශම ගණනාවකින් ඉහළ ගිහිල්ලා තියෙනවා එක අවුරුද්දක් තුළ කතානායකතුමනි. ඒ වගේම GSP Plus සහනය දිහා අපි බැලුවොත් ඒකේ ලාභයත් අපිට 2018 19 20 ලබා ගන්නට පුළුවන් කතානායකතුමනි. ඍජු විදේශීය ආයෝජනය
ඍජු විදේශීය දැන් ඔබතුමා මේ ආර්ථික වර්ධනය ගැන කිව්වා. දැන් මේ කාර්තුවේ ආර්ථික තත්ත්වය මොකද්ද? 3.3 ඉලක්කය 4.5 තිබුණේ. අතවසෙම
ඔබතුමාගේ කතාවේ ස්තුතියක
පෙන්නලා දුන්නට හිතුවට වැඩිය ආර්ථික වර්ධනය අඩු වෙලා තියෙනවා. ඒකට හුඟක් හේතු තියෙනවා. එක හේතුවක් ඇවිල්ලා කාලගුණ විපර්යාස 2017 බලපාලා තියෙනවා. මේ රටේ දිස්ත්‍රික්ක 20ක 25න් හරි 20ක වැසි වතුර තිබිලා නැහැ. නියඟයක් තිබිලා තියෙනවා. ඒ වගේම ජල ගැලීම් තිබිලා තියෙනවා. නොයෙකුත් හේතු තියෙනවා ඒකට මන්ත්‍රීතුමනි. ඒකයි ඒකට හේතුව. ඉතින් ඍජු විදේශීය ආයෝජනය කතානායකතුමනි 2016-17ක සංසඳන කොට කෝටි 80න් කෝටි 160කට වැඩි වෙලා තියෙනවා. එක අවුරුද්දක් තුලදී දෙගුණයක් වෙලා තියෙනවා. 2018-19 20 දී ඍජු විදේශීය ආයෝජනය තවත් ඉහළ යනවා කියලා සඳහන් කරන්න ඕනේ. කතානායකතුමනි, ඒ කිව්වේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වෙනකන් දත්ත. කතානායකතුමනි, ගිය සතියේ එක ආයෝජනයකින් ජනශක්ති ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ එක ආයෝජනයකින් ඩොලර් මිලියන 100ක් රටට ලබා ගන්න පුළුවන් වුණා. මූල්‍ය පාලනයක් අද තියෙනවා. අලුත් ආදායම් බදු 50ක් තියෙනවා. අද ක්‍රියාත්මක වෙන්නේ කතානායකතුමනි, මේක ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි මූල්‍ය පදනමකට ක්‍රියාත්මක වෙන්නේ, නීතිමය පදනමකට ක්‍රියාත්මක වෙන්නේ. සංවර්ධනය අපිට රටින් ණය අරගෙන සංවර්ධනය පෙන්වන්න පුළුවන්. නමුත් අපි ඒක ප්‍රමුඛ කරන්නේ නැහැ. අපි ප්‍රමුඛ කරන්නේ ප්‍රාග්ධනය හනුව වර්ධනය කිරීමයි. කතානායකතුමනි, අපි සංවර්ධ මම මේ කතාවෙන් අවසන් කරනවා. කතානායකතුමනි, සමහර අය කියනවා ස්වාමිනේ පියා රියදුරෙක් නම් කතානායකතුමනි, පියා වාහනේ එලවන්නේ මැටි පාරේ. ඊට පස්සේ අපිට කියනවා සංවර්ධනය කියලා, අපිට කියනවා කොන්ක්‍රීට් ටිකක් දාලා දෙන්න කියලා පාරට. අපි ගිහිල්ලා දේශපාලඥයෝ කොන්ක්‍රීට් ටිකක් ඒකට දානවා. ඊට පස්සේ අවුරුදු 15කට පස්සේ පුතත් රියදුරෙක් වෙනවා. පුතත් දැන් වාහනයක් එලවනවා. පියා පුතා දැන් වාහනේ එලවන්නේ කතානායකතුමනි කොන්ක්‍රීට් පාරේ. ඒ පියා ඒක එලවගෙන ගියේ මඩ පාරේ කතානායකතුමනි. පසුගිය රජය සංවර්ධනය කියලා කිව්වේ ඒකටයි කතානායකතුමනි. නමුත් කතානායකතුමනි, අපි සංවර්ධනය කියන්නේ ඒක නෙමෙයි. පියා කලේ ගෞරවණීය රැකියාවක් පියා කලේ කතානායකතුමනි. මොකද වෙන විකල්පයක් තිබුණේ නැහැ. නමුත් අපි ලෑස්ති නැහැ පාරට කොන්ක්‍රීට් දාලා පුතාව රියදුරෙක් කරන්න. අපි ලෑස්ති නැහැ. අපිට ඊට වැඩි ආර්ථික දර්ශනයක් තියෙනවා කතානායකතුමනි. ඒ නිසා මානව සම්පත ගොඩ නැගීම තමයි අපේ ආර්ථික දර්ශනය. අපි රට බාර ගන්නකොට අධ්‍යාපනය කප්පාදු කරලා තිබුණේ, අධ්‍යාපනයට දළ දේශ නිෂ්පාදනයේ 1.9% වියදම් කළේ, දැන් 2.37% මංගල සමරවීර ඇමතිතුමා වෙන් කරලා තියෙනවා. හැමදාම අපි ඇවිල්ලා කතා කරන්නේ විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයා ගැන. 350,000ක් උසස් පෙළ ගන්නවා, 125,000ක් වරම ලබනවා විශ්වවිද්‍යාලයට යන්න. අපි බඳව ගන්න කතානායකතුමනි 30,000කට ළඟ. අනිත් ලක්ෂ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අවසන් කරනවා. අග්‍රාමාත්‍යතුමා කිව්වා හැම දරුවෙකුටම අවුරුදු 14ක අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියලා. හැම දරුවෙකුටම, විශ්වවිද්‍යාලයට යන දරුවා විතරක් නෙමෙයි. ඒ නිසා තමයි අපි පටන් ගන්නේ ජර්මන් ටෙක්නිකල් විදුහල වගේ ආයතන 10ක් පටන් ගන්නවා. ඒ නිසා තමයි මුදල් ලැබෙmathbbතුන අවුරුදු 13ක අධ්‍යාපනයත් පටන් ගන්න මුදල් වෙන් කරලා තියෙන කතානායකතුමනි. අපි මානව සම්පත ගොඩනගන්නේ මේ රටේ හැම ශිෂ්‍යයෙකුටම අවුරුදු 5යි 19 අතර හැම ශිෂ්‍යයෙක්ටම රක්ෂණයක් අපි දීලා තියෙනවා. මානව සම්පතට මුල් තැන දෙල රජයක් අපි. අපි මේ අනිත් අයගේ සංවර්ධන න්‍යාය පත්‍රයට නෙමෙයි යන්නේ, අපේ රජයට සංවර්ධන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය අපි ගමන් කරනවා. අපි රට හදමු, දූෂණය නැති රටක් හදමු. අපි එකතු වෙලා මේක කරමු. වැරදි කරපු අයට දඬුවම් දෙමු. එතකොට ඒක අපිටත් ප්‍රවේශම් වෙන්න සිදු වෙනවා. කතානායකතුමනි දුන්න අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම චුටි. ඊළඟ ගරු මහින්ද අමරවීර අමාත්‍යතුමා, ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනට පැමිණෙන්නේ ඇත.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවාදය පිළිබඳව අදහස් දක්වන ලැබීම් පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. මොකද මේ පැමිණිල්ල අල්ලස් කොමිසමට ප්‍රථමයෙන් ඉදිරිපත් කළා. මේ රටේ යම් මේ පිළිබඳව මතයක් ගොඩනගන්න අපිට හැකියාව ලැබුණා. මේ සම්බන්ධව මාර්තු මාසේ මුලදී අපිට වාර්තා වුණා මේ තත්ත්වය පිළිබඳව. ඒ වගේම මහා බැංකුවේ නිලධාරීන් කීප දෙනෙක් මම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන. මේ පිළිබඳව පෞද්ගලිකව මාව හමු වෙලා අවශ්‍ය තොරතුරු ලබා දෙමින් මේ කාරණය පිළිබඳව මගේ අවධානයට යොමු කරා. ඉන් අනතුරුව මමත් ජගත් පුෂ්පකුමාර හිටපු ඇමතුමත්, ඒ වගේම එරික් වීරවර්ධන මැතිතුමත් අපි අල්ලස් කොමිසමට මේ පැමිණිල්ල අරගෙන ගියා. මේ පැමිණිල්ල අරගෙන යන්න තව කට්ටියට කතා කරාම සමහර මන්ත්‍රීවරු කිව්වා මේ අලුතම පත්වෙච්ච ආණ්ඩුවට විරුද්ධව පැමිණිල්ලක් දැමීමට එන්න පොඩි මැලිකමක් තිබුණා. නමුත් එවන් අවස්ථාවක අපි මේ සම්පූර්ණ අවධානම අරගෙන අපි මේ පැමිණිල්ල ඉදිරිපත් කරා. වගේම එතනින් පස්සේ තමයි රටේ ජනමතයක් ගොඩ නැගුණේ. මේ පිළිබඳව වංචාවක් දූෂණයක් සිද්ධ වුණා කියලා. ඒ දිනේ වෙනකන් කිසිම කෙනෙක්ගේ කිසිම මාධ්‍යයක හෝ කිසිම අදහසක් පාර්ලිමේන්තුව හෝ කිසිම දැනක ප්‍රකාශුනේ නැතේ කියන එක මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. පළවෙනි වතාවට මාධ්‍ය වාර්තා කරේ අපි පැමිණිල්ල ගෙනිච්ච දවසේ රාත්‍රී තමයි. අපි එතනින් නිකන් ඉන්නේ නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊට පසුව විපක්ෂ නායකතුමා විදියට ඉඳපු නිමල් සිරිපාල ඇමතුමා නිමල් සිරිපාල මැතිතුමා සමග එකතු වෙලා අපේ කණ්ඩායම ගිහිල්ලා මහ බැංකුව ඉදිරිපිට විරෝධතා පවත්වමින් ජනතාව දැනුවත් කරා. ඉන් පසුව ඒකම පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව ප්‍රශ්න ඇහුවා. ඒ වගේම විවිධ මණ්ඩපවල මේ කතා කරන්න ගත්තා. ජනමාධ්‍ය තුල කතා කරන්න ගත්තා. ඒ වගේම පසුගිය කාලය තුල දිගින් දිගටම මට චෝදනා එල්ල කරා කෝ පැමිණිල්ලක් කරා දැන් ආණ්ඩුවට ඇවිල්ලා ඇමතිකම් ගත්තම කට වැහේ කිව්වා. ඒ වගේම මේක පිළිබඳව ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ කිව්ව ඔතනින් යටපත් වෙනවා කිව්වා. දැන් අපි ආණ්ඩුවේ ඉන්නවා කියලා. නමුත් පළවෙනි මතාවට ඉතිහාසයේ මේ ප්‍රශ්නය දිගටම ගෙනියන්න අපිට හැකියාව ලැබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ වැඩපිළිවෙල සිද්ධ වුණා. ඔහු නැවතපත් කිරීමෙන් වැළකුණා ජනාධිපතිතුමා. ඒ වගේම ඉන් පසුව කෝප්පාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කරා. මේ සභාවට ඉදිරිපත් කරා කෝප්පාර්තාව. කෝප් එක සොයාගත්තා මෙතන මූල්‍ය වංචාවක් සිදු වුණා කියලා. අපි ලබා දුන්න තොරතුරු තවත් තහවුරු කරා. මේක කවුරු හරි කියන්න යනවා නම් මෙතන හොරකමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යක්. මේ මහා බැංකු බැඳුම් කර සිද්ධියේ මේ රටේ ඉතිහාසෙ වෙච්ච ලොකුම හොරකම කිව්වොත් ඒක නිවැරදි. වෙන හොරකම් වල එකතුව ගණන් හදන්න පුළුවන්. නමුත් එක් වතාවකදී කෙටි කාලයක් ඇතුළත සිද්ධ වෙච්ච ලොකුම හොරකම තමයි මහා බැංකු වංචාව. මේක ගණන් හදන්න බෑ. දැන් ගණන් විදියට එක එක සංඛ්‍යාලයක ඉදිරිපත් කරත් මේකේ මූල්‍යමය වශයෙන් මේ ගණන් පෙන්නුවත් ඊට වැඩිය බරපතල හානියක් රට තුල ඇති වෙලා තිබෙන බව අපි හොඳටම දන්නවා. මූල්‍ය වෙළඳපොලේ අස්ථාවරභාවය, ඒ වගේම ජාත්‍යන්තරයේ විශ්වාසය, ඒකම පොලි අනුපාත වැඩිවීම ආදිය විශාල වශයෙන් මේ මහා බැංකුව බැඳුම් කරයා සමග බලපෑමට ලක් වුණා කියන එක අපි පැහැදිලිව කියනවා. මේක මේ සම්බන්ධව දැනටමත් මම එක පැත්තකින් ආඩම්බර වෙනවා. මෙතෙක් අපි තිමුණු සම්ප්‍රදායන් වෙනස් කළා. මේ කෝප්පාර්තාව ඉදිරිපත් වුණාම ජනාධිපතිතුමා කොමිසමක් පත් කරා, විශේෂ කොමිසමක් මේ පිළිබඳව සොයා බලන්න. ඒකටත් හේතු වුණේ ප්‍රථමයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ කමිටුවක් පත් කරා. ඒ කමිටුව වාර්තාවක් ලබා දුන්න ජනාධිපති කොමිසමක් පත් කළා මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරන්න ඕන කියලා. ඒ අනුව ඒ පුළුල් විමර්ශනයකින් විමර්ශනයක් වෙනකොට කෝප් එකේ හැලි නොවුණු තොරතුරුත් විශාල ප්‍රමාණයක් හෙළිදරව් වෙන්න ගත්තා. මෙතෙක් ඉතිහාසයේ කිසිම ආකාරයක නැති තරම් තොරතුරු ප්‍රමාණයක් මේ කොමිසම ඉතාමත් ගවේෂණාත්මකව පර්යේෂණාත්මකව මේ කටයුත්ත සිදු කරා. ඒ පිළිබඳව කොමිසමේ සාමාජිකයන්ටත් ඒ සඳහා සහාය දැක්වූ සියලුම දෙනාටත් අපේ ප්‍රශංසාව හිමි වෙන්න ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක පළවෙනි මූල්‍ය වංචාවක් නෙමෙයි. දැන් මේ වාර්තාවෙම සඳහන් වෙනවා 2008 ඉඳලා මේක සිද්ධ වුණා කියලා. එතකොට අපි කියන්නේ මේ කාලේද ඒ කාලේද කියන එක ප්‍රශ්නයක් නැහැ. කොයි කාලෙ වෙලක් තියෙනවා නම් හොරකමට වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කිරීමේ වගකීම අපි සියලුම දෙනාට තියෙනවා.
ගමම්බල මහත්තයා, මොකද්ද එතුමාගේ විනීති ප්‍රශ්න?
එතුමනි, ගරු මහින්ද අමරවීර ඇමතිතුමා සඳහන් කළා 2008 සිට මේ වංචාව මේ විදිහටම සිදු වෙලා තියෙනවා කියලා වාර්තාවේ සඳහන් වෙනවා කියලා. කරුණාකර සඳහන් කරන පිටු අංකය මොකද්ද
දාන්න. මට උත්තර දෙන්න මට වෙනම ඔබතුමාගෙන් වෙලාව හම්බ වෙන්නේ නැහනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා මේ පිළිබඳව වෙනම විවාදයක් කරමු. මම කියන්න කැමති ඔබතුමා මේ ගම්මන්පිල මැතිතුමා තමයි මේ ජනාධිපති විමර්ශන කමිටුව පත් කර වෙලා තවත් ගොඩක් කට්ටියක තියෙන. මම මේ එතුමා කියපු දෙයක් කියන්න. බැඳුම් කර සිද්ධියේ ජනපති කොමිසමට මම විරුද්ධයි. කවුද කියන්නේ? മന്ത്രി උදේ ගම්මන්පිල. හරිය, මෙන්න මේක බලා ගන්න. මේ මෙතුමා කියන කාරණේ මේ වගේ අවස්ථා ගණනාවකදී කිව්වා. ඊළඟට මේ වාර්තාව ඉදිරිපත් කරාමත් කිව්වා මේ වාර්තාව සියවසේ ලොකුම විහිළුවයි. මේ වගේ මේ ගම්මන්පිල මැතිතුමා දිගින් දිගටම මේක හැල්ලු කරමින් කතා කරා. දැනුත් මේ අත්අඩංගුවට ගැනීම පවා එතුම ඉතාමත් සැහැල්ලුවෙන් කතා කරනවා මට පේන්නේ නෑ එතුම මොන කඳවුරේද ඉන්නේ කියලා. මට ඒක නෑ පැහැදිලි කරගන්න ඕනේ එතුම ඉන්නේ UNP විරෝධී කඳවුරේද නැත්නම් මේ UNP ගත්ත එක එකතු වෙලා මේ කතන්දර හදනවද කියන එක පිළිබඳව මම මට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමුණත් එතුම ගන්නේ නැtei කියන එක පිළිබඳව මම සතුරු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මගේ කතාව කරගෙන යන්න ඉඩ දෙන්න. මොකද අපි පැහැදිලිව කියනවා මේ 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 මහා බැංකු වැඳුම් කර සිද්ධිය සම්බන්ධව මේ රටේ ජනතාව තුලත් ඒ වගේම රට තුලත් ඇතිවෙච්ච මතය පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ඒ වගේම ජනමාධ්‍ය මේ පිළිබඳව කතා කර අය පිළිබඳව අපි සතුටු වෙනවා. අද ඒ නිසාම මේ සිද්ධිය පිළිබඳව වගේම තවත් සිද්ධීන් ගණනාවක් හෙළිදරව් වෙනවා. තවත් සිද්ධීන් ගණනාවක් හෙළිදරව් වෙනවා. එතුමාට කිව්වා 2008 සිට විමර්ශනයක් කළ යුතුයි කියලා වාර්තාවේ සඳහන් වෙනවා. එතුමාට හොඳට කියව ගන්න කියන්නේ. මේ බැඳුම් කර වෙන්දේසියස් ආරම්භ වෙලා තියෙන 2008 ඉඳලා. නමුත් මම කියන්නේ නෑ මේ වාර්තාවේ අද දඬුවම් නියම වෙන්නේ නැත්තම් මේ ක්‍රියාත්මක වීම විමර්ශනය කළා තියෙන්නේ මේ 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 කණ්ඩායම විමර්ශනය කළා තියෙන්නේ 2015 මේ සිදුවීමත් මේ මෑත භාගයේ සිදුවීමත් කියන එක අපි පිළිගන්න. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි මම කෝප් කමිටුවේ සමාජයේ විදියට අවුරුදු ගාණක් හිටියා. කෝප් කමිටුව විවිධ වංචා දූෂණ හොයලා දුන්නා. එක වතාවක් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ වගේම දියු ගුණසේකර මැතිතුමා වාර්තා ඉදිරිපත් කරා. ඊට පෙර ආණ්ඩු ගණනාවකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව කාලේ වාර්තා ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එක වතාවක් වාර්තාවක් ඉදිරිපත් කරා මිලියන 30,000ක වංචා දූෂණ සිදු වුණා කියලා අපි ඉඳපු කෝප් කමිටුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරා. හැබැයි අද වෙනකම් මේ කෝප් කමිටු කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ වාර්තාවල්. ඒවට ගත්තු තීන්දුවක් අපි අද වෙනකම් දැක්කේ නැහැ. පළවෙනි වතාවට ඉතිහාසයේ කෝප් වාර්තාවක් හමස් පෙට්ටියට යන්න දෙන්නේ නැතුව ඒක දූවිලි බැඳෙන්න දෙන්නේ නැතුව ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කළා මේ පිළිබඳව හෙළිදරව් කිරීමක් කරා. ඒ වගේම ජනාධිපති කොමිසම් වාර්තා ගැන කතා කරා. මේ රටේ ඉතිහාසයේ ජනාධිපති කොමිසම් වාර්තා කීයක් පත් කරාද කියලා ඔබතුමා සොයලා බලන්න. වාර්තා අනන්ත පත් කරන ප්‍රශ්නයක් මතුවෙනකොට ජනතාව කතා කරනකොට ජනමාධ්‍ය කතා කරන්න ගත්තම ඊළඟට කරන්නේ ජනාධිපති කොමිසමක් පත් කරනවා. ඒක මේ එක කාලයකට නෙමෙයි. පසුගිය කාලය පුරාවටම සිද්ධ වුණේ කොමිසමක් පත් කරනවා. හැබැයි කොමිසම් වාර්තාවට වෙච්ච දෙයක් නැහැ. එයා පිළිබඳව ගත්තු තීන්දුවකුත් නැහැ. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපති කොමිසමක් අද ක්‍රියාත්මක වෙලා ඒ වාර්තා විතරක් නෙමෙයි ඒ පිළිබඳව තීන්දුව ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒකේ නම් සඳහන් වෙනකොට අමාත්‍යවරු අයින් වෙන තත්ත්වයට පත් කළා තියෙනවා. ඒ වගේම ඒ වාර්තාව පිළිබඳව ක්‍රියාත්මක වීම අද ආරම්භ වෙලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. අල්ලස් කොමිසමට යවලා තියෙනවා. ඒවා කිසිම ප්‍රමාදයක් ඇති නොවී කඩුතු කරන්න සූදානමින් ඉන්න බව මම ඉතාමත් පැහැදිලිව කියනවා. ගරු කතානායකතුමනි, චීන යුද සටන් න්‍යායාචාර්යෙක් වන සුන් පින් තුමාගේ සොරුන් නැල්ලීමට පෙර දොරවසා දමන්න කියන සංකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හරියටම කරනවායි කියන එක මට බය නැතුව කියන්න පුළුවන්. එතුමා මේ කාරණා සම්බන්ධයේදී වංචා දූෂණ වලට එරෙහිව ගෙනියන ක්‍රියාමාර්ගවල කිසිම අඩුවක් නොමෙන් ඒ වගකීම බාරගෙන ඒක මොන පැත්තේද ඒ පැත්තේද මේ පැත්තේද කියන එක අදාළ කරගන්නේ නැතුව ඒ සියලුම දෙනාට දඬුවම් ලබා දෙන්න ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව රට තුල ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. අද මේක සමහරු කියන්න ගන්නවා මේක ටෙලි නාට්‍යයක් කියලා. මම දැක්කා. මේක රංගනයක් කියන්න දාන්න උත්සාහ දරන. මේ තරම් හැල්ලු කළා මේ වගේ දේවල් කතා කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. මේක ඡන්දයක් ඉලක්ක කළා නෙමෙයි. දැන් මේ විදිහට බැලුවොත් ඡන්දේ තියෙන නිසා තවත් කවුරු හරි ගන්න හිටියත් ගන්න බෑ. එහෙනම් ඡන්දෙන් පස්සේ ඒවා ගන්න නවත්තන්න ඕනේ මේ කියන විදිහට. ඒ නිසා මේ වගේ හැම එකම හැල්ලුවෙන් කතා කරන්නේ නැතුව කරන හොඳ වැඩේ අගය කරන් වැරද්ද පෙන්වන් වැරද්ද බාර ගන්න සූදානම් මේ ජනාධිපතිතුමත් අපිත් හැම වෙලාවෙම සූදානම්. හැම වෙලාවෙම අපහාසාත්මකව කතා කරලා මේක හැල්ලු කිරීමේ ක්‍රමවේදෙන් බැහැර වෙන්න කියලා අපේ සියලුම දෙනාට මේ පිළිබඳව කතා කරන අයට මම කියන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ සමගම තව වාර්තාවක් එළි දක්වනවා. ඒ වාර්තාව සම්බන්ධත් මම දැක්කා මේක යටපත් කරන්න හදිසියේ තවත් අවුරුදු දෙකහමාරක් ගිහිපු වාර්තාව පිළිබඳව ගැන හදිසියේම කලෙලියට ගෙනාවා කියලා. ගම්මා පිළිම ඇත්තුමත් කියලා තියෙනවා. එතුමාගේ අහල බලන්න එතුමා කී සැරයක් කිව්වද කියලා මගේ අපේ මිත්‍රයා. ඔබතුමා කිව්වා, ඔබතුමා කිව්වා මේ 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 කොමිසම හැල්ලු කරන්න. මම ඒකේ පුවත්පත් වාර්තා මම ඊ අරගෙන ගියා. මම ඔබතුමාට පෙන්වන්න, ඔබතුමාට පෙන්වන්න. ඔබතුමා කිව්වා මේ කොමිසමේ හැල්ලු කරන්න නැත්නම් මේ බර අඩු කරන්න තමයි දෙවනි වාර්තාවක් ගෙනාවලා ඉදිරිපත් කරේ බරපතල වංචා දූෂණ කොමිසමට. මං ඔබතුමාට ඒකේ ඔබතුමා කියපු පත්තර වාර්තාව, ඔබතුමා කියපු පත්තර වාර්තාව මං ඔබතුමාට එවන්න. මං ඒක මාධ්‍යටත් දෙන්නම්. ඔබතුමා දැන් නැහැ කියපු නිසා මගේ අතේ තියෙන මම ඊයේ දවසේ රූපాయని විවාදෙට මං ඒක අරගෙන ගියා. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. එතුමාට ඒ කියන්න අයිතිය තියෙන ඕන දෙයක් කියපුවානේ. හැබැයි එහෙම නෙවෙයි. අවුරුදු දෙකහමාරක් තිස්සේ, අවුරුදු දෙකහමාරක් තිස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු දෙකහමාරක් තිස්සේ කරපු වාර්තාවක් තමයි මේක එලි දැක්කුවේ. ඒ එලි දැක්කු වාර්තාව පිළිබඳව, ඒ එලි දැක්කු වාර්තාව පිළිබඳව අද නම් ගොඩාක් තියෙනවා. ඒ සමහර අය අපිට සම්බන්ධ වෙන්න පුළුවන්, අපේ හිතවත් අය වෙන්න පුළුවන්, අපේ මිත්‍රයත් වෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට ඒක පිළිබඳව කවුද වංචාව කරේ, කවුද දූෂණය කරේ කියන එක පිළිබඳව අපිට අදාළ වෙන්නේ නැහැ. වැරද්ද කළා තියෙන්නේ අපේ ළඟ ඉන්න කෙනාද, එහා පැත්තේ ඉන්න කෙනාද කියන නෙමෙයි, ඒක නෙමෙයි ප්‍රශ්නය. වැරද්ද කරපු කෙනාට දඬුවම් ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. එහෙම නොවුනොත් මේ රට ඉස්සරහට ගෙනියන්න කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැtei කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, එම වාර්තාවෙම සඳහන් වෙලා තියෙන ආකාරය පිළිබඳවත් මාධ්‍යවලත් වේදිකාවලත් කතා කරනවා. මේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් පිළිබඳව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා, තව කණ්ඩායම්වල ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා කියලා. මම මේ සම්බන්ධයෙන් යමක් කියන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තුවට ගෙනල්ලා කිසිම කෙනෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් පිළිබඳව කටයුතු කරන්න අපේ කැමැත්තක් නැහැ. මේ රටේ එහෙම අතීතයක් තිබුණා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරා මේ පාර්ලිමේන්තුව. ඒ වෙලාවේ අපි දන්නවා ගාමිණී සානායක මැතිතුමා ඒ ආණ්ඩුව ඉඳන් ඒකට විරුද්ධව කතා කරා. නමුත් සාමූහිකව කැබිනට් අනුමැතිය දුන්නා. එතුමා නැවත ප්‍රජා අයිතිය දෙනකොට පාර්ලිමේන්තුවේ පිළිබඳව ප්‍රකාශයක් කරා. එනිසා ඒ අමිහිරි අත්දැකීම් අපිට තිබෙනවා. එනිසා හිටපු ජනාධිපතිතුමාට හෝ කිසිම කෙනෙකුට ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවට අපේ එකඟතාවයක් නැහැ. ඒකෙන් අපි අදහස් කරන්නේ හොරකම් කළා තියෙනවා නම්, වංචා කළා තියෙනවා නම්, දූෂණයක් කළා තියෙනවා නම් අධිකරණ පද්ධතිය තුළ දඬුවම් දීමේ අයිතිය ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒවා වළක්වන්න කියලා අපි කිසිසේත් කියන්නේ නැහැ. ඒ සඳහා නීති රීති ප්‍රමාණවත් නැත්නම් නීති රීති පැනවීමේ හැකියාව මේ පාර්ලිමේන්තුවට තියෙනවා. දැන් මේ විශාල මුදල් කන්දරාව මේ කාල පරාසය තුලම සිද්ධ වුණු එක පහුගිය ආණ්ඩුවේ වෙන්න පුළුවන්, ඒක මේ ආණ්ඩුවේ වෙන්න පුළුවන්.
අජිත් පෙරවතු මහින්ද අමරවීර මැතිතුමා කියපු එක නිවැරදි. දැන් මෙම බරපතල දූෂණ පිළිබඳ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂ අපරාධ චෝදනා ගොනු කරලා මේක මහාධිකරණයේ නඩු පවරලා එසේ නඩු පැවරීමෙන් පස්සේ වරදට දඬුවමක් විදිහට දැන් තියෙන්නේ අවුරුදු 7යි ප්‍රජා අයිති අහිමිවීම. ඒක මදි, ඒක ජීවිතාන්තය දක්වා කිරීම නිර්දේශ කරන එකට අලුත් නීතියක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ අල්ලස් පරද සංශෝධනය කරන්න ඕනේ. ඒ නිසා අපිටම කියන එක හරි.
පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කිව්වේ පාර්ලිමේන්තුවේ පරණ ක්‍රමවේදයට අපේ තිබෙන අකමැත්ත පිළිබඳව තමයි අපි කරුණු ඉදිරිපත් කරේ. මොකද මේ අමිහිරි අතීතයේ පිළිබඳව අපිට අපි එච්චර කැමැත්තකින් නෙමෙයි ඉන්නේ. අපි මේ රටේ ජනතාවත් ඒ පිළිබඳව කිසිදු කැමැත්තක් නැහැ. ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා මේ ජනාධිපති විමර්ශන කොමිසමේ බරපතල වංචා පිළිබඳව කොමිසමේ වාර්තා වරින් වර ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව ප්‍රමාද වෙලයි වාර්තාව දුන්නේ කියලා. හැබැයි මම ඒ සම්බන්ධව යමක් කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රමාද වෙලා නෙමෙයි. ඒ සම්බන්ධව වෙනම ක්‍රියාත්මක වෙන ආයතන දෙකක් තිබුණා. FCID එක තිබුණා, ඒ වගේම අල්ලස් කොමිසම තිබුණා. ඒවටත් මේ පැමිණිලි ගියා. ඒවයින් ක්‍රියාත්මක වෙන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. මේ ජනාධිපති කොමිසමට විතරක් නෙමෙයි මේ පැමිණිලි ඉදිරිපත් වුණේ. මේ ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ගණනක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ බරපතලම කොටසක් විතරක් තමයි තෝරලා තියෙන්නේ. සියලුම දෙනා මේකට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබුණා. හැබැයි ඒවෙන් ඒ අවසාන වශයෙන් ඔප්පු වෙන කාරණා ප්‍රමාණයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒවෙහිත් යම් යම් වංචා තියෙනවා නම්, දූෂණ තියෙනවා නම් ඒවට විරුද්ධව කටයුතු කිරීමේ කිසිම බාධාවක් නැහැ. අපි ඉන්න මතය ගරු නියෝජ්‍ය කතානායකතුමනි වරදක් කළා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕන. ඒ වගේම දැන් තව කොමිසම් පත් කරනවා. මේක එක පුද්ගලයෙක් එක පක්ෂයක් ඉලක්ක කරගෙන කරන කටයුත්තක් නෙමෙයි. මම මේක ඉතාමත් පැහැදිලිව කියනවා. සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂය හිතනවා මේ බැඳුම් කර කොමිසම් පත් කරේ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගෙන කියලා. එහෙම කතා කරපු අය ඉන්න බව මම දන්නවා. නමුත් එහෙම කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි මේ රට ඉලක්ක කරගෙන තමයි මේ කොමිසම් පත් කරෙත් ඒ වගේම මේ පිළිබඳව වාර්තාවනිකුත් වෙන්නෙත් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඊට පෙර පත් කර අනිත් පත් කරපු කොමිසම් පිළිබඳව කියනවා තවත් පාර්ශවයක් ඉලක්ක කරගෙන කියලා. එහෙම එකකුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිතනවා මේ රටේ ඉපදිච්ච පුද්ගලයෙක් විදියට සාමාන්‍ය පවුලකින් දේශපාලනයට ප්‍රවේශ වෙච්ච කෙනෙක් විදියට මේ රටේ වංචාවට දූෂණයට විරුද්ධව ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා. ඒකට ආණ්ඩු බලයේ ප්‍රශ්නයක් නැහැ. එතුමගේ තනතුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ තනතුර ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. අපි ඒ වෙනුවෙන් ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම මම තව එකක් කියන්න ඕනේ. මේක මහත් අභියෝගයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ කාරණා මේ ආකාරයෙන් එලි දැක්වෙනකොට ක්‍රියාත්මක වෙනකොට තව කාරණා කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ගන්නෙ නැහැ කියලා. හෙට අධිපතිවරයා. ඒත් ගන්න වෙනවා. ඒක නවතින්නේ නැහැ. එයාට රට ගිහිල්ලා හැංගිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. දැන් උදයන්ගේ වීරතුංග හැංගිලා හිටියා. මිඥානා ගණඳුනුවට සම්බන්ධ වෙච්ච කෙනා රුසියාවේ හිටපු තානාපතිවරයා. අත්අඩංගුවට ගත්තා. මෙයා ජාත්‍යන්තරයේ කොහෙ හිටියත් අර්ජුන් මහේන්ද්‍රන්වත් අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ පිළිබඳවත් ඒ දඬුවම් දීම අනිවාර්යම සිදුවනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඊට වැඩිය තව කවුරු හරි සම්බන්ධ නම් ඒක තනතුරු අදාළ වෙන්නේ නැහැ. මේ කාරණයේදී තනතුරු අදාළ නැහැ. මේ වංචාවට මේ දූෂණයට සම්බන්ධ වෙලා තියෙන්නේ කවුද? ඒ කෙනාට අනිවාර්යම දඬුවම් ලබා දෙනවායි කියන එක පිළිබඳව අපි ඉන්නේ දැඩි ස්ථාවරයක. ඒ වගේම තව කාරණා කීපයක් පිළිබඳව කිව්වා. දැන් ශ්‍රී ලංකන් මිහින් ලංකා එක පිළිබඳවත් නැවත කොමිසමක් පත් කරන. ඒ පිළිබඳව බලන්න කටයුතු කරන ආකාරය පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකන් ආයතනය මුල් කාලේ ලාබෙඩ තිබුණා අපි පවර ගන්න වෙලාවේ. ඒ වෙලාවේ අපේ ආණ්ඩුව එක මිලියන කෝටි 600 ගාණක් ලාභ ලැබුවා එමිරේට්ස් එකත් එක්ක යනකොට. ආපහු ඉන්න අතුරුව මේ ආයතනය පවර ගත්තට පස්සේ පසුගිය කාලේ කෝටි 12,500ක් පාඩු ලබනවා. කෝටි 12,500ක් පාඩු ලබනවා. ඒක පිළිබඳව සොයා බලන්න ඕන. ඒ වගේ මේ ආණ්ඩුව ආවමත් යම් යම් සිදුවීම් පිළිබඳව අපිට ජනතාව තුළ සැකයක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ ආණ්ඩුවේ වෙච්ච දෙයි මේ ආණ්ඩුවේ වෙච්ච දෙයි දෙකම පිළිබඳව සොයා බැලීම් පිළිබඳව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු වෙනවා. එනිසා මම කියන්නේ එක කණ්ඩායමක් හෝ එක පුද්ගලයෙක් ඉලක්ක කරලා නෙමෙයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම මේක නර්තනයකුත් නෙමෙයි, රංගනයකුත් නෙමෙයි, ජනතාව ඇඳවීමකුත් නෙමෙයි, ජනතාව අඳවන්න බැරියයි කියන එක පසුගිය මැතිවරණ ගණනාවකදී මේ රටේ ජනතාව ඔප්පු කළ හමාරයි. එනිසා ජනතාවට ගන්න තියෙන තීන්දුව ජනතාව ගන්නවා. ඒ වෙනුවෙන් නොවුන් සියලුම ආකාරයේ මැතිවරණවලදී තීන්දුව කරයි. ඒ වගේම මේ කාරණා සම්බන්ධවත් ගන්න තියෙන තීන්දුව වලට ප්‍රවේශ වේ. ඒක මම තව එකක් කියන්න කැමතියි. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණා සම්බන්ධව කටයුතු කරනකොට වෙනම සන්ධානයක් ගොඩනැගෙනවා. ඒ සන්ධානේ තමයි හොරු හොරු එකතු වෙන සන්ධානේ. ඒක තමයි බරපතලම සන්ධානේ. මේ රටට මහා හානිකර සන්ධානයක් දැන් ගොඩනැගිලා තියෙනවා මේ කාරණය සම්බන්ධයෙන්. ඔය අලුතෙන් පිහිටවගත්තු පක්ෂේ දෙවනි සමාජිකයා හම්බ වෙනවා තව ප්‍රබල එක්සත් ජාතික පක්ෂේ පුද්ගලයෙක්. මං ඒ පිළිබඳව කියන්න අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා. බොරැල්ලේදී මුණ ගැහිමක් සිද්ධ වෙනවා පසුගිය දිනවල. මේ පිළිබඳව අපි ඉදිරියේදී අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. මේ මොකද්ද මෙතන කතා වෙන්නේ? මෙතන කතා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හොරු ඇල්ලීමේ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වෙනුවෙන් ගන්න තියෙන තීන්දුව ගන්නවා. එතකොට අපි දෙගොල්ලටම වදිනවා. ඒසා ඔහුව දුර්වල කරන්න අපි එකතු වෙන්න ඕන කියන සාකච්ඡාවක් වෙන්නේ. එතකොට මේකට එකඟ වෙනවද මේ රටේ ජනතාව? මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඒකද? එළිය ඇවිල්ලා කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. එළිය ඇහුවට ඇවිල්ලා කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. වෙනම ගිහිල්ලා හම්බෙලා මේ වගේ සාකච්ඡා තියෙනවනම් ගම්පහ ප්‍රදේශයේ ඉන්න තව දේශපාලඥයෙක් ඒත් එහා පැත්තේම ඉන්න එක්කෙනෙක් ගිහිලා තවත් හම්බවීමක් සිද්ධ වෙනවා. මේවයි හොඳම නිදර්ශන තමයි. දැන් සමහර නඩු අපි දන්න ඒ පැත්තෙම ඉන්න කට්ටියගේ මාස දෙකෙන් තුනෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දින දාන ඉතාම සුළු දේවල් වලට මහින්ද ආනන්ද මන්ත්‍රීවරයාගේ නඩුව මම දැක්කා. එතුමා ඊයේ රූපවාහිනී ආයතනයේ කිව්වා දින දීලා එක දිගට අහන්න. ප්‍රශ්නයක් නෑ ඒක අහන්න ඕන. ඒක අහන්න ඕනේ එතුමා වැරද්දක් කරා නම් දඬුවම් දෙන්න ඕනේ. ඒක පිළිබඳව නේ ගැටලුව තියෙන්නේ. හැබැයි තව සමහර නඩු තියෙනවා අවුරුදු ගණන් කල්යන ඒවා. අවුරුදු ගණන් කල්යන ඒවා තියෙනවා. මේවා වෙන්නේ කොහොමද? ඒ අය රූපවාහිනියට ගියාම රැස්වීමට ගියාම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට බණින්. ඒ අය බණින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ අය කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව. ඒ කතා කරන අයගේ නඩු අවුරුදු ගණන් යනවා. අර අනිත් අයගේ නඩු මාස ගණන් එක දිගට අහගෙන යනවා. දඬුවම් ලබා දීම සිද්ධ වෙනවා. මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ පිළිබඳව අපි කතා කරන්න ඕන. මම ඉන්න හිතනවා ඒ පැත්තේ ඉන්න පිරිසුදු මන්ත්‍රීවරු ඉදිරිපත් වෙන්න ඕන මේවට. මේ වෙනුවෙන් කතා කරන්න ඕන. දෙපැත්තෙම ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවා ඔබතුමාලගේ ඒකාබද්ධයි පක්ෂෙත් ඉන්නවා පිරිසුදුවට දේශපාලනය කරන්න කැමති කට්ටිය වංචාවට දූෂණයට විරුද්ධ කට්ටිය ඒ වගේම මේ රට ගොඩනගන්න ඌමනාවක් තියෙන කට්ටිය ඉන්නවා බොරුවට මඩ ගහගෙන ඉන්නේ නැතුව ඒ සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවංකවම මේ හොරු ඒ වගේම වංචා කරපු අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න යන මොහොතේ අපි ඒක දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව ඡන්ද ලැබෙන්නේ කොහොමද කියලා බලන්නේ නැතුව එතුමට ඒ හයිය ලබා දෙන්න ඕන. පාර්ලිමේන්තුවේ ශක්තිය ලබා දෙන්න ඕන. ඒන අනපනත් අපි සම්මත කරලා දෙන්න ඕන. අන්න කුමාර මෙත්තමා කිව්වා මං සතුටු වෙනවා ඒ පිළිබඳව එතුමල්ලා කැමති අනපනත් සම්මත කරන්න කියලා අපිත් බලාගෙන ඉන්නවා අත් දෙකම උස්සලා සම්මත කරලා දෙන්න. අපිට අවශ්‍ය නැහැ කාටවත් පුද්ගලයක් ඉලක්ක කරලා කටයුතු කරන්න. ඒ වගේම කාටවත් අවශ්‍ය නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි මේකෙදි මම නැවතත් ඉල්ලා හිටින් මේකෙන් අපේ පක්ෂයට මොකද්ද වෙන හානිය එහෙම නැත්නම් මේකෙන් අපේ කට්ටියට වෙන හානිය පිළිබඳව අපි කල්පනා කරන්නේ නැතුව අපි අවංකවම රටට අපි අවංකවම ජනතාවට අපිට මඩ ගහන්න පුළුවන් ඕන තරම් හැම එක්කෙනෙකුටම මඩ ගහ ගහ යන්න පුළුවන්. හැබැයි මඩ ගහන දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ රටේ වංචාව දූෂණයට විරුද්ධව අපි පෙළ ගැහෙමු. ඒකට පක්ෂ ඕන නැහැ. ඒකට සියලු පක්ෂ අමතක කළා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ හොරකමට දූෂණයට වංචාවට විරුද්ධ කණ්ඩායම එකතු වෙලා ඒ සටන ආරම්භ කරමුයි කියන ආරාධනය කරමින් ඒ සඳහා එනවා බාධක ඒ සඳහා එනවා විවිධ අභියෝග ඒ අභියෝග ජය ගන්න අපි එකතු වෙමු. ඒක තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව. මේ කාරණේදි මම එකක් තව එකක් කියලා අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ජනාධිපතිතුමා මේ ගත්තු තීන්දුව ඒ වගේම මේ රජයේ ගත්තු තීන්දුව නිසාවෙන් අනාගතයේදීවත් මේ රටේ බලයට පත් වෙන කිසිම රාජ්‍ය නායකයෙක් කිසිම ආණ්ඩුවක් වංචා දූෂණ වලට ප්‍රවේශ වෙන්නේ එකවරක් දෙවරක් නෙමෙයි හතරක් හිතලවත් වංචාවක් දූෂණයක් කරන්න බය වෙනවා. ඒ තරමට අද වංචාවට දූෂණයට විරුද්ධව ජනතා පෙළඹ ගැස්මක් ඇති වෙලා තියෙනවා. රටේ හෙළිදරව්වක් ඇති වෙනවා. ඒ වගේම ක්‍රියාත්මක වෙනවා. අධිකරණ පද්ධතිය වෙනුවෙන් කැප වෙනවා. ඒ පිළිබඳව තියෙන අපිට ඉමහත් ආඩම්බරය. එහෙමනම් ගරු කතානායකතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි.